අදත් සිකුරාද දිනේ අපි සුපුරුදු පරිදි සූදානම් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ තතුවිත්ති විමසා බලන්නට. අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාව දෙසට. පසුගිය සතිය තුලත් පසුගිය වකවානුව තුලත් ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වාර්තා වූ මතභේදාත්මක හෙමත් නැත්තම් ප්‍රධාන පුවත් සිරස්තලයක් බවට පත්වෙච්ච කාරණයක් තමයි ලසිත් මාලිංග සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් උතරතුරු. අදත් අපි ඒ පිළිබඳව කතා බහ කරන්නට සූදානම්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
රංගන, අපි දැනගන්නට කැමතියි දැන් මේ ලසිත් මාලිංග ඉන්දියාවේදී පැවැත්වෙන IPL තරගාවලියට සහභාගී වීම සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක අස්තිර තත්ත්වයක් තමයි පැවතියේ. මේ වන විට වාර්තා වනව ලසිත් මාලිංගට මෙවර IPL තරගාවලිය අහිමිවන බව. අපි දැනගන්නට කැමති මේ ආශ්‍රිතව වාර්තා වන කරුණු කාරණා.
ඔව් සංජය, පළමුවෙන්ම කියන්නට ඕන කරුණු කිහිපයක් තිබෙනවා. ඒ තමයි මේ සම්බන්ධයෙන් ලසිත් මාලිංග සම්බන්ධයෙන් සත්‍ය විකෘති වූ තොරතුරු කිහිපයකුත් පසුගිය දින කිහිපය තුළ ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. අපි සත්‍ය කතාව මෙහිදී පැවසුවොත් මා හිතන්නේ වඩාත් වටිනවා කියලා මා විශ්වාස කරනවා සංජය. තමයි පළමුවෙන්ම සඳහන් කරන්නට ඕනේ ලසිත් මාලිංග ඉන්දියාවට ගියේ IPL තරගාවලියට සහභාගී වන්නට නොවේ. ඒ තමයි පළමුවෙන්ම නිවැරදි කළ යුතු කාරණාව වන්නේ. මේ සම්බන්ධයෙන් මා පෞද්ගලිකවම ලසිත් මාලිංග සමගත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණි පසු සාකච්ඡාත්මක නිරත වුණා. ඔහු ඉන්දියාව බලා ගියේ ඔහුගේ IPL ගිවිසුමට අනුකූලව ඔහු ඔහුගේ වෛද්‍යවරුන් හමු වී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔවුන් ලබා දෙන්නා වූ වාර්තාවකට පෙනී සිටිය යුතු වනවා. ඒ නිසාවෙන් තමයි ඔහු මුම්බයි නුවර බලා පිටත්ව ගියේ. එම දිනේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දියාවේදී තරගයකට සහභාගී වුණා. ඒ අතරතුර ඔහු මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ තම සගයන් සමග එකට එක් වී ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදා හැර තිබුණා. මේ හැර ඔහු තරගාවලියට එක්වීමට නොවේ ගියේ ඔහුගේ ධනහිසේ ආබාධයක් තිබුණා. ඔවුන්ගේ වෛද්‍ය කණ්ඩායම නිර්දේශ කළා ඔහුට තවත් මාස 4ක් යනතුරු ජාත්‍යන්තර තරඟ බිමට පිවිසීමට හැකියාවක් නොමැති බව. ඒ නිසාවෙන් තමයි ඔහු එදිනම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේ. දෙවන කාරණාව තමයි ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාරීත්වයෙන් නිසි අවසරයකින් තොරව තරගාවලියට එක් වූ බවට පළවන වාර්තා. මෙයත් නිවැරදි කළ යුතු තත්වයක් තිබෙනවා සංජය. තමයි මාර්තු මස 31 වෙනිදායින් සෑම ක්‍රීඩකයෙකුගේම දිවිසුම් ගත කාලය අවසන් වනවා. ඉන් අනතුරුව තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමග කිසිදු ක්‍රීඩකයෙකු ඉවිසුමකට ඇතුළත් වී නැහැ. මේ නිසාවෙන් ක්‍රීඩකී අනිවාර්යෙන් බැඳී නැහැ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ කිසියම් කළමනාකාරීත්වයකට දැනුම් දීමට. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේදීත් ඇතැම් මාධ්‍ය පළවී තිබුණා ඔහු ශ්‍රී ලංකාවට තරඟ වදින්නේ නැතුව IPL තරගාවලිය නියෝජනය කරන්නට යන බව. මෙන්න මේ කරුණු කාරණා සියල්ලම පිළිබඳව දැනගැනීම සඳහා ඔහුගේ ආබාධිත තත්ත්වය සැබෑ තත්ත්වය පිළිබඳවත් දැන ගැනීම සඳහා තමයි අප අදහස් විමසා සිටියේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත් කළා ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවක්. මෙහි සභාපතිත්වය දරනවා වෛද්‍ය හරිඳු විජේසිංහ මහතා. ඔහුගෙන් අපේ අදහස් විමසා සිටියා මේ ලසිත් මාලිංගගේ ආබාධයේ සැබෑ තත්ත්වය පිළිබඳව. මෙන්න මේ ආකාරයෙන් තමයි ඔහු ඒ සඳහා අදහස් දක්වා සිටියේ.
ලසිත් මාලිංගට ක්‍රීඩා කිරීමට අපහසු ආබාධයක් තියෙනවා, මොකද අපි පරීක්ෂා කරලා තියෙනවා. මේකට වසර 2-3කට කලින් ලසිත් මේ වගේ ආබාධයක් අනිත් දනිස්සයාව ඌ ඒ කාලේ මං හිතන්නේ අවුරුද්දක් පමණ කාලයක් සෙල්ලම් නොකර හිටියා. ඉතින් ඒ වගේම ආබාධයක් අපි කියනවා ස්ට්‍රෙස් රියක්ෂන්, ඒ වගේ දෙයක් තමයි ඌට ඇවිල්ලා තියෙන්නේ. අපිත් අපේ භෞතික චිකිත්සකවරුත් අපි ක්‍රිකට් බෝඩ් එකට ලසිතුත් අපි ලොකු උත්සාහයක් ගත්තා ලසිත් වර්ල්ඩ් කප් එකට සෙල්ලම් කරන්න. මොකද අපි ඊටමත් වැදගත් ක්‍රීඩකයෙක් වෙන හින්දා ආබාධ එක හරි අමාරුයි ඇත්තටම කාලයක් දෙන්න. මොකද අපි දන්නවා අපේ ඇඟ ඇතුළෙන්ම තමයි ඇත්තටම මේ වගේ දෙයක් එන්නේ. ස්ට්‍රෙස් රියක්ෂන් එකකදී ඒ ඇඟෙන්ම ඒක හරියන්න ඕනේ. මෙහිදී ඇත්තටම ඔහුට සෙල්ලම් කරන්න බැරි තරමක වේදනාවක් තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අපි ඇගේමට ලක් කරලා කොච්චර කාලයක් ඇතුළත ඔහුව සෙල්ලම් කිරීමෙන් වළක්වගෙන නැවතත් අපේ ක්‍රිකට් කණ්ඩායමට ගෙනීමට.
මෙන්න මේ ආකාරයෙන් බලන විට සංජය, සැබවින්ම ලසිත් මාලිංගගේ තවමත් පාදයේ ධනහිසේ ආබාධිත තත්ත්වය ඒ ආකාරයෙන්ම තිබෙනවා. මේ නිසාවෙන් ඔහුට තවත් අවම වශයෙන් මාස 4ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමේ හැකියාවක් නැහැ. මේ නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරගාවලිය ඔහුට අහිමි වෙනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැරිබියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඔහුට අහිමි වෙනවා. ආබාධයක් තිබෙන බව සම්බන්ධයෙන් නම් කිසිදු ගැටලුවක් නෑ. මෙන්න මේ නිසා තමයි පසුගිය බදාදා සවස ලසිත් මාලිංග ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලකදී විශේෂ පරීක්ෂණයක් සඳහා මේ වෛද්‍ය කමිටුව හමුවට පැමිණියේ. එහිදී වෛද්‍යවරුන්ගේ නිගමනය ඔවුන් එළබෙන සඳුදා දිනේදී නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දෙන බව තමයි සඳහන් කර සිටියේ.
හොඳයි රංගන, අපිට ගෙවි යන සතියේදී වාර්තා වන තවත් වැදගත් සිදුවීමක් බවට පත්වනවා. කුසල් ජනිත් පෙරේරාට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලෙන් යම්කිසි ආකාරයක අත්හිට වූ තරඟ තහනමක් පැනවීම. අපි දැනගන්නට කැමතියි මේ වන විට කුසල් ජනිත් පෙරේරාට මේ තහනම අවම කර ගැනීමට හෝ මේ තහනම ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යම්කිසි ආකාරයක උත්සාහයක නිරත වෙනවා. දැනගන්නට කැමති රංගනයේ ආශ්‍රිත කරුණු කාරණාත්.
ඔව් සංජය, කුසල් ජනිත් පෙරේරා සම්බන්ධයෙන් ඇතැම් විට මාධ්‍ය වාර්තා පළවන ආකාරය අනුව ප්‍රේක්ෂකීන්ට අපගේ ශ්‍රාවකීන්ට නිවැරදි නොවූ දේ දැනගැනීමට ඉඩ තිබෙනවා. මේ නිසා තමයි මා අදහස් කළේ මේ සම්බන්ධයෙන් කතා කළ යුතුයි කියලා සංජය. විශේෂයෙන්ම ඔහුට මේ වන විට තරඟ තහනමක් නොවේ පවතින්නේ. ඔහු තරඟ වැඩිම අත්හිටුවා තමයි තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ මගින්. මේ නිසාවෙන් තමයි ඔහුට ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගි වන්නට අවසරයක් හිමිවන්නේ නැත්තේ. ඒ දඬුවම හිමිවීමෙන් පසුව මේ දඬුවම කොයි ආකාරයෙන්ද අඩු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු කළ යුත්තේ කියන කාරණා පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම උදෙසා ශ්‍රී ලංකා තහනම් උත්තේජක අධිකාරියේ සභාපති මහාචාර්ය වෛද්‍ය අර්ජුනද සිල්වා මහතාගෙන් අප අදහස් විමසා සිටියා. ඔහු මෙන්න මේ ආකාරයෙන් ඉතාමත්ම නිවැරදිව කරුණු පහදා දුන්නා කුසල් ජනිත් පෙරේරාගේ වර්තමාන තත්ත්වය පිළිබඳව.
සාමාන්‍ය ක්‍රීඩකෙක් මෙහෙම අහුණාම නැත්නම් සිවුරින් සාම්පලයක් පසිටි වුණාම සස්පෙන්ඩ් වීමක් නැත්නම් ක්‍රීඩා කරන එක නවත්තනවා. ඒක ඒ තත්ත්වය තමයි ඉන්නේ. ඊට පස්සේ බී සාම්පල් එකක් ටෙස්ට් කෙරුවා. ඊට පස්සේ දැන් මම හිතන ක්‍රිකට් බෝඩ් එකට මැදිහත් වෙලා ඒගොල්ලන් වෙනම මාර්ගයකින් ICC එක්ක කතා කරන්න යනවා මේක ගැන. ඒතර ICC එකෙන් හියරින් එකක් තියෙනවා. ඒක තිබුණාට පස්සේ තමයි ඒගොල්ලන් තරඟ තහනම ගැන හිතන්නේ. ඒ තරඟ තහනම සාමාන්‍යයෙන් ඇනබොලික් ස්ටීරොයිඩ් වල අවුරුදු 4යි. හැබැයි හරි ක්‍රමයක් වේදියක් පෙන්වන්න පුළුවන් නම් මෙහෙම සැකයක් තියෙනවා කියලා ඒක අඩු කරගන්න හදන්න පුළුවන් අවුරුදු 2 දක්වා. ඊට වැඩි අඩු කරනවා කියලා හිතන්න හුඟක් අමාරුයි.
රංගන, ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එක් දින සහ 20-20 තරග පිටියෙන් සමුගන්නා බව පසුගියදා නිවේදනය කළා. ඔහු මීට පෙරත් මේ සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක ඉඟි කිරීමක් කර තිබුණා. නමුත් මේ වන විට නිල වශයෙන් ඔහු එක් දින සහ 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කොට තිබෙනවා. අපි දැනගන්නට කැමති වැඩිදුර තොරතුරු.
ඔව්, මම හිතන්නේ මුත්තයා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දඟ පන්දු යැවීමේ අංශයේ ඇති වූ හිඩැස පිරවීම සඳහා ඉතාමත්ම කැපවීමෙන් කටයුතු කළ ක්‍රීඩකයෙකු ලෙස රංගන හේරත් හඳුන්වන්නට පුළුවන්. ඔහු තමයි මුරලිගෙන් පසුව ශ්‍රී ලංකාව යම් ජයග්‍රහණයක් ලැබුවා නම් ඒ ජයග්‍රහණය පිටුපස සිටි දැවැන්තම දඟ පන්දු යැවීමේ ශක්තිය අපට මතකයි. 2014-20 ලෝක උසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙතෙක් ජාත්‍යන්තර 20-20 තරග පිටියේ වාර්තා වූ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් කඩුලු පහක් බිඳ හෙළුවා නව සීලන්තයට එරෙහිව ලකුණු 3ක් පමණක් ලබා දී මෙන්න මේ දක්ෂතාව තමයි ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට ශූරතාව හිමි කර ගැනීමට පවා ඉවහල්ුණේ. ඒ ක්‍රීඩකයා තමයි රංගන හේරත්. ඉතාමත්ම නිහතමානී ක්‍රීඩකෙක්. අප මීට පෙර සඳහන් කළා ලසිත් මාලිංගගේ හැසිරීම සම්බන්ධයෙන්. නමුත් රංගන හේරත් කියන්නේ මාධ්‍ය හමුවේ පවා, ඒ වගේම සාමාන්‍ය ක්‍රීඩා ලෝලී අහිංසක ජනතාව ඉදිරියේ පවා ඉතාමත්ම ආදරණීය චරිතයක් බව අප අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි. වයස අවුරුදු 38ක් වන රංගන හේරත්ගේ වම් පාදයේ සහ දකුණු පාදයේ දන හිස් දෙකේම ශල්‍ය කර්මවලට ලක් වී තිබෙනවා. එවන් තත්ත්වයක් යටතේ තමයි ඔහු ක්‍රීඩා වැදුනේ මෙතෙක් කල්. ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුගේ දායකත්වය අත්‍යවශ්‍ය වූ නිසාවෙන්. නමුත් ඔහු සඳහන් කරන ආකාරයට ඉදිරි මාස කිහිපය ඇතුළත මාස 8ක කාලය තුළ ශ්‍රී ලංකාවට අවම වශයෙන් ටෙස්ට් තරඟ 12කට පමණ සහභාගි වන්නට නියමිතව තිබෙනවා. ඔහු පවසන්නේ මේ ටෙස්ට් තරඟ 12ට ඔහුගේ දායකත්වය ඉතාමත්ම වැදගත් වන නිසාවෙන් එක් දින සහ 20-20 තරඟ පිටියෙන් ඉවත් වී සම්පූර්ණ අවධානය ටෙස්ට් ක්‍රිකට් පිටියට යොමු කිරීමට තමා තීරණය කළ බව. ඒ වගේම මීළඟ ලෝක කුසලාන තරගාවලිය වන විට නවක දඟ පන්දු යවන්නෙකු සොයාගත යුතු නිසාවෙන් ඒ සඳහා වන ඉඩ ප්‍රස්තාව ලබා දීම උදෙසා තමා එක්දින පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බව. ඒ අනුව තමයි මේ ක්‍රිකට් ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ. ඔහුගේ නාමයේ ඉදිරියේ ඔහුගේ දක්ෂතා සේම ඔහුගේ නිහතමානීකමත් අනිවාර්යෙන්ම සතහන් වී තිබෙන බව සංජය මේ අවස්ථාවේදී අප අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි.
ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතයි. මේ මාසයේදී මේ තරගාවලියේ පළමු තරගය එංගලන්තයේදී පැවැත්වීමට නියමිතයි. ඒ වගේම මේ තරගාවලිය ආශ්‍රිතව වැදගත් කාරණයක් මේ වන විට වාර්තා වන වරංගන මේ තරගාවලියේදී ක්‍රියාත්මක වන ප්‍රසාද ලකුණු ලබා දීමේ ක්‍රමවේදය සඳහා නව ක්‍රමවේදයක් මේ වන විට යෝජනා වී තිබෙනවා. අපි දැනගන්නට කැමති මේ වන විට මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මැයි මාස මුලදී එංගලන්තයේ තරඟ සංචාරයක් සඳහා එක්වීමට නියමිතයි සංජය. මෙහිදී ටෙස්ට් තරඟ තුනක්, එක් දින ජාත්‍යන්තර තරඟ පහක් සහ එක් 20x20 තරඟයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරඟාවලියේ උණුසුම වැඩි කර ගැනීම සඳහා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට යෝජනාවක් කර තිබෙනවා. ඒ තමයි විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී ලකුණු ලබා දීමේ, ප්‍රසාද ලකුණු ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වඩා යෝග්‍ය බව පවසමින් මෙහි දළ වශයෙන් සඳහන් කරනවා නම් අදහස වන්නේ සංජය ටෙස්ට් තරඟයක් ජයග්‍රහණය කළ හොත් නියමිත ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක්, ජය පරාජයෙන් තොරව අවසන් වුණොත් ලකුණු සංඛ්‍යාවක්, ඒ වගේම පළමු ඉනිමේ යම් කණ්ඩායමක් ඉදිරියේ සිටියහොත් ඒ සඳහා ලැබෙන්නා වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් වශයෙන් නියම කර තරඟයේ සහ තරඟාවලිය අවසානයේදී ප්‍රසාද ලකුණු මත පිහිටා ජයග්‍රාහකයෙකු නම් කිරීමේ වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලැබෙන නිසාවෙන් මේ උණුසුම වැඩි කිරීම සඳහා තමයි මේ යෝජනාව ඉදිරිපත් වී තිබෙන්නේ. මීට පෙර 2013 වසරේදී එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාව අතර කාන්තා අලුබඳුන ක්‍රිකට් තරඟාවලිය සඳහාත් මේ ක්‍රමවේදය හඳුන්වා දුන්නා. ඒ ක්‍රමවේදයට අනුව ඒ ප්‍රසාද ලකුණු වලට අනුකූලව තමයි අවසානයේදී තරඟාවලියේ ජයග්‍රාහකයා තෝරා ගනු ලැබුවේ. මෙන්න මීට සමාන ක්‍රමයක් තමයි මේ තරඟාවලියටත් යෝජනා කර තිබෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් මේ මාස අගදී නැතිනම් මැයි මාස ආරම්භයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියට පිටත් යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව. තවත් වැදගත් සාධකයක් තමයි මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන තරඟාවලිය සඳහා මේ ආකාරයේ ප්‍රසාද ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඒ මගින් ජයග්‍රාහකීන් තීරණය කිරීමේ ක්‍රමවේදයක් මෙය යම් ආකාරයකින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රඳවා ගැනීමට යම් පිටිවහලක් වනු ඇති බව තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව බවට පත් වී තිබෙන්නේ.
සමගනට පෙර මතක් කර දෙන්නට කැමති 2018-2019 තරඟ වාරය තුළදී ඔස්ට්‍රේලියාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණයක් ලෙස නම් කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියාව තුළ ටෙස්ට් තරඟ පැවැත්වෙන 10 ක්‍රීඩාංගණය බවට ඒ අනුව කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණය නම් කර තිබෙනවා. අපි සුදානම් මේ කරුණු කාරණා පිළිබඳව එළබෙන සතිවලදී වැඩිදුර තොරතුරු කතා බහ කරන්න අදිරි ක්‍රීඩා පිටියේ තොරතුරු වලින් සමුගෙන යනට අපි සූදානම් වන්නේ එළබෙන සතියේදී දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ තොරතුරු සමගින් හමු වන බලාපොරොත්තු වෙයි. SBS
SBS SBS SBS SBS Radio